සමන්තචක්වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය පෙබ්‍රිත් බෞද්ධ විහාරාධිපති පෙතිගමුවේ හේමරත්න අපේ හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි, උවස්සාන සමය නිමාවට පත් කරමින් සැදැහැති ලෝකයා බලාපොරොත්තු වන ඒ මහානිසංසදායි මහ පින්කම් සිද්ධ වෙන චීවර මාසය මේ පුර පසළොස්වක් පොහෝ දිනයෙන් උදාවට පත්වෙනවා. සැදැහැති බෞද්ධ ලෝකයාට අවුරුදු සමය ගෙවිලා ඒ සමගම උදා වෙන්නේ පුණ්‍යමියාවදිය. වෙසක් පොහෝය ඇසුරු කරගෙන ආරම්භ වෙන ඒ පුණ්‍යමියාවදිය චීවර මාසයේ කඨින පින්කම් වලින් නිමාවටපත් වෙනවා. හැබැයි අපේ පින්කම් එතනින් නිමාවටපත් නොකොට ඉදිරියට නිවන දක්වා අපි ආරම්භ කළ ඇරඹුම ඉදිරියට ගෙන යාම අපට මේ ජීවත් වෙන ස්වල්ප කාලය තුල පැවරුණු විශාලතම සුවිශේෂී වගකීම හැටියට අපි සලකන්නට ඕන. අපි ලබාගත් මිනිස් ජීවිතය බොහෝම අමාරුවෙන් දුර්ලභව ලැබිච්ච අවස්ථාවක්. නිකන්ම ලැබුණු අවස්ථාවකුත් නෙමෙයි. අෂ්ට දුෂ්ණක්ෂණ වලින් වෙන්ව සන සම්පත්තියෙන් යුක්ත අවස්ථාවක් හැටියටයි අපට මේ මිනිස් ආත්ම භාවය ලැබුණේ. මොකද ලෝකයේ ඕන තරම් වරින් වර කල්ප ගණන් ඇවෑමෙන් හෝ ලෝතුරා බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හැබැයි ඒ වෙනකොට අපි සතර අපායේ තැනක ඉපදිලා හිටියෝ ඒ බුදු හිමි දර්ශනයෙන් ගුණ හිත රැක ගන්න, වැඩි දියුණු කර ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ බුදුවරු ලොව සනසා පිරිනිවී යනවා. තවත් කල්ප ගානක ඇවෑමෙන් ලෝතුරා බුදුවරු ලෝකෙ පහළ වෙනවා. ඒ වෙනකොට අපි සමහර වෙලාවට පිටසක්වලක ඉපදිලා ඒත් ඒ බුදු හිමි දැක ගන්නට බණපදයක් අහගන්නට අවස්ථාවක් නැතුව ඒ බුදුරජාණන් වහන්සේලා පිරිනිවී යනවා. තමත් කල්පයක ඇවෑමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පුළුවන්. ඒ බුදුහාමුදුරුව ලෝකෙ පහළ වෙලා ධර්මයේ නැමැති දඬුවයට පහන් දැල්වල අලුව ආලෝකමත් කරනකොට අපි ඇස්කම් නැති කයක් නැති අරූපී බඹතලයේ ඉපදිලා බුදුහාමුදුරුව දැකගන්න බණපදයක් අහගන්න විදිහක් නැහැ. ඒ වතාවෙත් අපට ඒ බුදු හිමි දර්ශනය අහිමි වී ගියා. තවත් සමහර වෙලාවක අපි මිනිස් ලොවම ඉපදිලා ඒත් බුදුහාමුදුරුවෝ ඒ වෙනකොට ලෝකෙ පහළ වෙලා නැහැ. අබුද්ධ උත්පාද කාලය. ඒ ලැබිච්ච මිනිස් ජීවිතයේ අපට බුදු හිමේ දර්ශනයෙන් ලෝතුරු මග හඳුන ගන්නට නොලැබී ගියා. නැවත කල්පගාන කැවෑමෙන් ලෝතුරු අඹුදවරු ලෝකෙ පහළ වුණා. උන්වහන්සේලා ධර්මයෙන් ලොව සංසිඳවනකොට අපි අසඤ්ඤ තලයේ ඉපදිලා සිතක් සිතුවිලි නැති රූපයක් පමණක් ඇති අසඤ්ඤ තලයේ ඉපදිලා ඒ වෙලාවෙත් බුදු ගුණ හිතන්න බුදු බණ අහගන්න බැරුව ගියා. ඒ අවස්ථාවත් අපට අහිමි වී ගියා. නැවතත් වතාවක් කල්පගාන කැවෑමින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙලා සද්ධර්මා ලෝකයෙන් ලොව ආලෝකමත් කළා. ඒත් ඒ වෙනකොට අපි මනුස්ස ලෝකෙම ඉපදිලා ඒත් මිසදුටු කුලයක ඉපදිලා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ දකින්නවා වෙනුවට බුදුරජාණන් වහන්සේගේ අගුණ දකිනින් අගුණ කිය කියා ධර්මයේ අගුණ කිය කියා සංඝුන්ගේ අගුණ කිය කියා ප්‍රමාදී වුණා. ඒ වෙලාවෙදිත් ඒ භාග්‍යවත් මොහොත අපට අහිමි වී ගියා. නැවතත් වතාවක් ලෝතුරා බුදුවරු ලොව පහළ වුණා. ඒ වෙනකොට අපිත් මනුෂ්‍ය ලෝකෙම ඉපදිලා හිටියා. හැබැයි අංග විකලව මන්ද බුද්ධිකව. ඒ වෙලාවෙත් බුදු ගුණ හිතන්නට තරම් බුදුරුව දකින්නට තරම් හැකියාවක් ලැබුණේ නෑ. ඒ වෙලාවෙදිත් අපිට ඒ භාග්‍යවත් අවස්ථාව අපෙන් අහිමි වී ගියා. දැන් අපි සතර අරූපී බඹතලයක නෙමෙයි ඉපදිලා ඉන්නේ. අසඤ්ඤ තලයක නෙමෙයි ඉපදිලා ඉන්නේ. පිටසක්වලකත් නෙමෙයි ඉපදිලා තියෙන්නේ. සතර අපායෙත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. මන්ද බුද්ධික වෙලත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. මිසදුටු කුලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. අබුද්ධෝත්පාද කාලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. බුදු උපතක් ඇති කාලයක අංග ප්‍රත්‍ය ඇතිව සංගවා කියන දහම කරුතේ හොයාගන්න පුළුවන් නුවණක් ඇතිව සත්පුරුෂ කල්යාණ මිත්‍ර මවුරු පියවරු ඇසුරු කරගෙන සම්දිටු කුලවල ඉපදිලා සද්ධර්මයේ පිහිට ලබන්න පුළුවන් මායිමක අපි උපත ලබා සිටින්නේ. කල්ප දහස් ගණනකින්වත් නොලැබෙන භාග්‍යවත්ම මොහොත අපට දැන් උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ මොහොතට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. මේ ක්ෂණය තමයි වටිනාම ක්ෂණය. මේ මොහොත අතහැරුණොත් ආපහු කල්ප දහස් ගණනකින්වත් මේ අවස්ථාව උදා නොවෙන්නට පුළුවන්. මොකද අපිට කියන්න බෑ ගෙවුණු සෙනේ ගෙවිලා ගියා, ඒක මැරිලා. ඉදිරි ක්ෂණය අපේ ජීවිතයේ සුරකේවිද කියන එක අවිනිශ්චිතයි. ජීවිතය කියන්නේ ඒ තරම් අවදානම් තැනක්. ඊළඟට මොහොතේ අපිට මොනව වේදෝ කියලා කියන්න බෑ. එනිසා අපට ඉතුරු වෙලා තියෙන්නේ මේ මොහොත, මේ ක්ෂණේ විතරයි. මේ ක්ෂණේහි කළ යුත්ත, මේ මොහොතේ කළ යුත්ත අපි නොකළොත් කල්ප දහස් ගණනකට පස්සේ ලැබිච්ච මේ සුන්දරතම අවස්ථාව අහිමි වී යාවි. නැවත කල්ප දහස් ගණනකින්වත් මේ වගේ අවස්ථාවක් මේ සියලු දුක් නිමා කරගන්න, සදාතනික සැපත උරුම කරගන්න මෙවන් වටිනා මොහොතක් ආපහු උදා වේ දෝ කියලා අපට කියන්න අමාරුයි. ඒ නිසයි අපේ ජීවිතේ වටින්නේ. ඒ නිසයි අපේ ජීවිතය බොහෝමත්ම වටිනාකමකින් යුක්ත, අගය කළ නොහැකි, මිල කළ නොහැකි ජීවිතයක් හැටියට, දුර්ලභව ලද අවස්ථාවක් හැටියට, දුර්ලභෝ මනුස්සත්ත පටිලාභෝ දුර්ලභංච මනුස්සත්තං ආදී වශයෙන් ඒ ලැබිච්ච දුර්ලභ අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ අපට නැවත නැවතත් අවධාරණය කළා. එහෙත් අපට මේ වටිනාකම, මේ දුර්ලභ බව එච්චර දුරට දැනෙන්නේ නැහැ. මේක එච්චර වටිනවා කියලා අපට හිතෙන්නේ නැහැ. පුංචි ලදරුවෙකුට වටිනා මණිකක් අතට දුන්නොත් එයාට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට පුංචි සීනි බෝලයක් දීලා එයාගෙන් මැණික් ගල ගන්න පුළුවන්. එයාට මැණික් ගල වටින්නේ නැහැ පුංචි සීනි බෝලේ තරම්. මැණික් ගල කටේට දැම්මට පැණි රස නැහැ. පුංචි සීනි බෝලේ කටට දැම්මම පැණි රසයි. එනිසා ඒ පුංචි නොදරුවාට රස නැති මැණිකට වඩා රස තියෙන පුංචි සීනි බෝලය වටිනවා. මැණික වීසි කරලා සීනි බෝලේ කටේ දාගන්න එක දරුවාගේ ස්වභාවයයි. අපිත් සමහර වෙලාවට ඒ නොදරුවා කරන ක්‍රියාවමයි අපි අපේ ජීවිත දිහා ගැඹුරින් විමසලා බැලුවොත් කරලා තියෙන්නේ කරන්නේ. අපි හැමතිස්සෙම වටිනා මොහොත, වටිනා අවස්ථාව, වටිනා දේ පසෙකට දාලා තියෙනවා. ඒක අන්තිමට කරන දෙයක්. අවසානයට තියලා තියෙනවා ඒක. ඒක පැත්තකට කරලා තියෙනවා. ඉතින් අපි යම් දවසක ඒකේ අර්ථය, වටිනාකම, දුර්ලභ බව හඳුනාගත්තා. අන්න එදාට අපිට මීට වඩා වටින දෙයක් ලෝකෙ හොයාගන්න හම්බ වෙන්නේ නෑ. අපේ අන්දයාගේ ඇඳුම වගේ නොවටිනා දෙයක් වටිනාකමින් දකිනින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දුන්නු ලස්සන නිදර්ශනයක්. දැස් නොපෙනෙන අන්දේකු එක්තරා කපටි මිනිසෙකුගේ මුලාවකට හසු වුණා. ඒ කපටි මිනිසයා ඇඳුමක් මේ අන්දයාගේ අතට දීලා කියනවා, මෙන්න මේ ඇඳුම තමයි ලෝකේ තියෙන ලස්සනම ලස්සන ඇඳුම. මේක තමයි ලෝකේ තියෙන වටිනාම ඇඳුම. මීට වඩා ලස්සන ඇඳුමක්, වටිනා ඇඳුමක් ලෝකේ කාටවත් නැහැ. එයා හරි දක්ෂ විදිහට මේක වර්ණනා කළා. අන්ධයා දැවටුණා. ඇත්ත තමයි මේක එහෙනම්. ලෝකේ ලස්සනම ඇඳුම, වටිනාම ඇඳුම. එයාටත් මේකට ආසාවක් ඇති වුණා. එයා මේක මිලදී ගන්න තීරණය කළා. තමන් සන්තක සියලු දේ අර කපටි මිනිස්සයාට දීලා ලෝකේ ලස්සනම ඇඳුම ගත්තා, වටිනාම ඇඳුම ගත්තා. අරගෙන ඒ ඇඳුම ඇඳගෙන ගිහිල්ලා හැම තැනටම ගිහිල්ලා බලාපල්ලා මිනිස්සුනේ ලෝකේ ලස්සනම ඇඳුම තියෙන්නේ මට, ලෝකේ වටිනාම ඇඳුම තියෙන්නේ මට කියලා එයා ආඩම්බරෙන් මේ ඇඳුම ගැන කතා කරනවා. ඒ හැම තැනකදීම ඇස් තියෙන මිනිස්සු ඒක නොවටිනාකම අවලස්සන දැකලා එයාට නිග්‍රහ කළා. බරවටිලා ඌක එච්චර ලස්සන ඇඳුමක් නෙමෙයි, ඌක වටින ඇඳුමක් නෙවෙයි කියලා කිව්වා. ඒත් අන්ධයා හිතුවේ මගේ ලස්සන ඇඳුමට, වටිනා ඇඳුමට ඊර්ෂ්‍යා කරන මේ මිනිස්සු ඇත්ත පිළිගන්නේ නැහැ කියලා, ඇත්ත කියන්නේ නැහැ කියලා. යන යන තැන එයා ආඩම්බරෙන් මේ ගැන කතා කළාට කවුරුත් මේකට නිග්‍රහ කළා, මේක පිළිගත්තේ නැහැ. දිනක් නොනැති සත්පුරුෂ වෛද්‍යවරයෙකුට මේ අන්ධයා මුණ ගැහුණා. එයාටත් මේ වටිනා ඇඳුම ගැන වර්ණනා කළා. ඒ වෛද්‍යවරයා ඒ ඇඳුමේ ගුණාගුණ කියා දෙන්න ගියේ. මේ අන්ධ මිනිස්සයාව එක්කරගෙන ගිහිල්ලා තමන් දන්න වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකර්ම කළා. ඒ ප්‍රතිකර්ම වලින් මේ අන්ධයාගේ ඇස් ටික ටික සුවපත් වෙන්න ගත්තා. යම් දවසක එයාට එයාගේ ලස්සන ඇඳුම පෙනෙන දවසක් ආවා. එයා මෙච්චර කාලයක් ලස්සනයි කියලා හිතාගෙන හිටියේ, හරිම වටිනවා කියලා හිතාගෙන හිටියේ ඇඳුමේ ඇත්ත දැක්කා. හිතා එයා ඉක්මනින් ඒ ඇඳුම විසි කළා. ලෝකෙ හැමෝම කිව්වේ ඇත්ත, මමයි රැවටිලා හිටියේ කියලා එයාට වැටහුණා, තේරුණා. ඉතින් ඒ වගේ අපි නොවටිනා දේ වටිනා දේවල් හැටියට හඳුනාගෙන ලෝකයේ තුල කටයුතු කරන්නේ නොවටිනා දේ නොවටිනේය කියලා කොතෙක් අපිට අහන්න ලැබුණත් අපිත් හිතුවේ හිතන්නේ අරන්දයා හිතුවා වගේමයි. ඊර්ෂ්‍යාවට වෙන්නේ නැති, මේ ගොල්ලන්ට සැප නැති නිසා වෙන්නේ නැති, අපේ සැපතට බාධා කරන්නේ, අපේ සැපතට ඊර්ෂ්‍යා කරන්නේ කියලා බොහෝ වාරවල අපි හිතලා තියෙනවා, අපිට හිතෙන්නේ නැති. ඉතින් බුදුරජාණන් වහන්සේ නැමැති වෛද්‍යවරයා අපේ දෑස් සුවපත් කරන්න ධම්මෝසද ධම්මෝසද සමන් නත්ති ඒතං පිවත බිකු. ඒ දෑස් සුවපත් කරගන්න ධර්මයේ නැමැති ඖෂධය උන්වහන්සේ ලෝකෙට බෙදා දීලා තියෙනවා. ඒ බෙහෙත් බොන්න ඕන, බෙහෙත් බෝතල් වල තිබුණට ලෙඩ හොඳ වෙන්නේ, ඇස්සුවපත් වෙන්නේ. බෙහෙත් බිව්වොත් ලෙඩ සුව කරගන්න පුළුවන්. බුදුහාමුදුරු තමයි ලෝකෙ දක්ෂම වෛද්‍යවරයා, විජ්ජූපමෝචනවරු. බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වෛද්‍යවරයාණු, නිකං වෛද්‍යවරයෙක් නෙමෙයි, සල්ලකත්වෝ අනුත්තරු, සල්ල වෛද්‍යවරේ. මේ හදවත්වල පපුවේ ඇනුණු ශෝකනමෙතිහුල පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නැමැති උල් ගලවා හදවත් සුවපත් කරන්නේ උන්වහන්සේ. එනිසා ඒ විශිෂ්ට වෛද්‍යවරයාණු අපට ලබා දුන්නු ඒ ඖෂධ අතේ තියාගෙන පස්සේ බොනවා කියලා අපි ප්‍රමාද කළොත් අපට ඒ බෝතල් ඒ තැන්වල තියලා රෝග සහිතවම මිය යන්න වේවි. එනිසා අපිට මේ ලැබිච්ච මොහොත මේ ක්ෂණයමයි වටින්නේ. එනිසා අපි මේ ක්ෂණය අපෙන් අතහැරෙන්න හේතුවක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ ක්ෂණය තුල කළ යුත්තේ මොකක්ද කියලා. මේ වටිනා ක්ෂණය තුල කළ යුත්තේ මොකක්ද කියලා අපි නොදන්නේ අපේ ගැන සෙව්වේ නැති නිසා. ඇයි අපි ඒක ගැන සෙව්වේ නැත්තේ? අපි දන්නේ නැහැ ඊළඟට ක්ෂණයෙහි අපිට මිය යන්න වෙයි කියලා. අපි හිතාගෙන ඉන්නේ අපි අජරාමරයි කියලා. අපි හිතාගෙන ඉන්නේ අපි නිත්‍යයි ආත්මයි කියලා. තව බොහෝ කලක් මට ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ අවදානම තේරුම් අරගෙන නේ ඒ මොහොත උදා වුණු මරණය කියන මොහොත උදා වුණු ඒක මොහොතක්වත් පස්සට දාගන්න මාරයත් එක්ක ගිවිසුන්නේ එන්න කියලා කතා කළොත් යන්න ඕන. බෑ කියන්න බෑ. පස්සේ එන්නම් කියන්න බෑ. යන්නම ඕන. ඒ නිසා අපි දන්නේ නැහැ මේ ජීවිතයේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. අපි ඉන්නේ සතර විපල්යාසයට. සතර විපල්යාස. ඇත්ත හතරක් වහගෙන බොරු හතරක් මත අපේ ලෝකයේ පිහිටලා තියෙනවා. අනිත්‍ය කියන ඇත්ත වහගෙන අපි නිට්ටයයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. දුක කියන ඇත්ත වහගෙන සැපයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. අනාත්මයි කියන ඇත්ත වහගෙන ආත්මයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. අසුභයි කියන ඇත්ත වහගෙන සුභයි ලස්සනයි කියන මිත්‍යාවක් ගොඩනගාගෙන තියෙනවා. අපේ ජීවිතය පවතින්නේ නিত্য සුඛ ආත්ම සුභ කියන සතර විපල්යාස තුන. විපල්යාස කියලා කියන්නේ වරදවාගත් වරදවාගත් පිළිගැනීම. වැරදි සහගත, මිත්‍යා සහගත සංකල්ප. ඔය සංකල්ප ලෝකයක තමයි අපි විසින්ම ගොඩනගාගත් මිත්‍යා ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අන්ධ භව කියලා කියන්නේ. අන්ධකාරයක ජීවත් වෙන්නේ, ඇස් බැඳගෙන ජීවත් වෙන්නේ. මෙන්න මේ මිත්‍යා නැමැති අඳුර, මේ දැස් වෙලා තියෙන පටලයන් ගලවා බැලුව ලෝකයේ ඇත්ත අපට දකින්න පුළුවන්, බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා අලුත් දෙයක්, අමුතු දෙයක් නිර්මාණය කරලා දේශනා කළේ නේ. උන්වහන්සේ අමුතු නිර්මාණයක් කළේ නේ. උන්වහන්සේගේ මුළු දේශනාවම උන්වහන්සේ පහළ වුණත් නොවුණත්, පහළ වූ කල්ලිත් නොවූ කල්ලිත් ලෝ පැවතුණු ඇත්තයි උන්වහන්සේගේ දේශනාව තුළින් අපට පෙන්වලා දීලා තියෙනවා. බුදුවරු පහළ වුණත් නොවුණත්, පහළ වූ කල්ලිත් නොවූ කල්ලිත් ලොව පවත්නා ඇත්ත යථාර්ථය අපට පෙන්වලා දීලා තියෙනවා. ඒක පෙන්නලා අපට කිව්වා උඹලා ඉන්නේ වැරදි තැනක. උඹලා හිතාගෙන ඉන්නේ නিত্য සුඛාත්ම සුභ කියලා. නෑ ඔය අදහස් වැරදි. ඒක මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා දැක්ම. හරිදී මෙන්න. උන්වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ බව සැබෑව ලෝකයට හෙළි කළා. ඒක අලුත් නිර්මාණයක්, නව නිර්මාණයක් නෙවෙයි, පවත්න යථාර්ථය. අන්න ඒ යථාර්ථය දැක ගන්න පුළුවන් වුණොත් ඒක තමයි මේ ලබාගත් මිනිස් ජීවිතයේ තියෙන එකම අර්ථය. මේ දුර්ලභව කල්ප ගානකට පස්සේ ලැබිච්ච මේ අහඹ අවස්ථාව නිසිසේ ප්‍රයෝජනයට ගත්ත වෙන්නේ අන්න ඒ ඇත්ත දෙක ගන්න. මේ ලෝකයම සැරිසරන මිත්‍යාවෙන් මිදිලා ඇස් ඇරලා ලෝකයේ ඇත්ත බලන්න පුළුවන් වුණෝ අපි එදාට මේ ලෝකේ කලකිරෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. එතකොට නොයැලෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. මිදෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. මිදුනේ යන නුවණ ලැබෙනවා කියන එක, අරහත්ඵල ප්‍රතිවේක්ෂා ඥානය ලැබෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. එදාට ඒ කාන්තයෙන් ඒ මුවින් කීනා ජාති වූ සිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තයිත. ජාතිය ක්ෂය කළ බව, බඹසර වැස නිම වූ බව, අනුපාදා පරිනිර්වාණය පිණිස මේ දුක් ගෙවීම පිණිස වෙන කලයුත්තක් නැති බව, සියල්ල නිමා වූ බව, අභීත සිංහනාදයක්සේ ලෝහමුවේ ප්‍රකාශනයට පත්කිරීම සැබෑවක් වුණා. එනිසා අපේ ජීවිතයේ අර්ථය වෙන්නට ඕන, අරමුණ වෙන්න ඕන, ඉලක්කය වෙන්න ඕන ඒ ඇත්ත දැකීම. ඇත්ත දකිනවා කියලා කියනකොට ලෝකේ විශ්වයේ කොහේ හරි තියෙන දේවල් දැකීම නෙමෙයි. මේ මෙවිලා පේන ප්‍රභාස්වර ආලෝකයක් දැක ගැනීම නෙමෙයි. අපේ ජීවිතය පිළිබඳව ඇත්තයි දැක ගන්න තියෙන්නේ. වෙන කොහේවත් දෙයක් නෙමෙයි. අපේ ජීවිතය පිළිබඳව තියෙන ඇත්ත. ඒ ජීවිතය පිළිබඳව තියෙන ඇත්ත දැකගත්තාම තමයි අඳුර දුරු වෙන්නේ. ඒ ඇත්ත නොදක අපට දුක ගෙවන්න අමාරුයි. අපි ළඟමයි වැරද්ද තියෙන්නේ. රතුපාට වෙනත් වෙනත් වර්ණයකින් යුක්ත කණ්ණාඩියක් පැලඳ ගත්තහම ලෝකෙම පේන්නේ ඒ පාටට. දැන් ඒ පාටට පේන ලෝකේ නැති කරන්න කියලා අපි උත්සාහ කළොත් ඒක කවදාවත්ම කරන්න බැරි දෙයක් වෙනවා. රතු පාටට පේන දේ ඉවත් කරන්න කියලා අපි පොළව හාරලා හාරලා ඉවත් කළොත් ඉවත් කරන්න අපිට තව තවත් පේන්නේ රතු පාටට. හාරලා ඉවර කරන්න බෑ, රතු පාට ඉවර කරන්න බෑ. හැබැයි ඒ රතු පාටට පේන ලෝකය ඉවර කරගන්න එහෙ කළ යුත්තක් නෑ. තමන්ගේ ඇස් දෙක ළඟ දැවටිලා තියෙන කණ්ණාඩිය ඉවත් කළොත් ලෝකයේ රතු පාටට පෙනිලා තියෙන්නේ තමා නිසාමයි කියලා තමන්ටම තේරෙනවා. මෙතෙක් කාලයක් රතුපාටට එළුම් කළා නම් හරි, රතුපාට අයින් කරන්න උත්සාහ කළා නම් හරි, ඒ දෙකම කොච්චර මෝඩකමක්ද කියලා තේරෙනවා. කන්නාඩිය නිසාමයි මෙහෙම පෙනිලා තියෙන්නේ කියලා. ඒ වගේ අපටත් මේ ලෝකයේ මේ විදිහට අපි රැවටිලා ඉන්නේ. අපි මුලාවටපත් වෙලා තියෙන්නේ ඒ අවිද්‍යාව නැමැති කණ්ණාඩිය නිසා. ඒ අවිද්‍යාව නැමැති අඳුරු කණ්ණාඩිය ඉවත් කරගත්තු, විද්‍යාව නැමැති ආලෝකය පහල කරගත්තු ලෝකයේ ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත දැක්කොත් අපි මේ හිතන විදිහ නෙමෙයි ලෝකේ. මීට වඩා හත්පසින් වෙනස්. නිත්‍යනේ, සැපනේ, ආත්මනේ, සුභනේ. ඇත්ත තමයි එතකොට නිත්‍ය සුඛ ආත්ම සුභ කියන වෙනුවට අපට මතු වෙනවා නිත්‍ය කියලා දැකපු ලෝකයේ වැරදි. ඇත්ත අනිත්‍යයි. සැපයි කියලා දැකපු තැන තියෙන්නේ දුකයි කියන ඇත්ත දැනෙනවා. ආත්මයි කියලා දැකපු තැන තියෙන්නේ ඇත්ත අනාත්මයි කියලා පේනවා. සුභයි ලස්සනයි කියලා දැකපු තැන මේක බොරුවක්. ඇත්ත අසුභ බව, අසාර බවයි කියලා පේනවා. ඒක තමයි ලෝකයේ ඇත්ත. ඒ ඇත්ත දැක ගන්නයි, ඒ ඇත්ත දැනගන්නයි බුදුරජාණන් වහන්සේ අපිට කරුණාවෙන් අනුශාසනා කළේ. අප්‍රමාදීව ඔය මිත්‍යාවෙන් මිදෙන්න කියලයි උන්වහන්සේ අපට අවධාරණය කළේ. එනිසා අපි මේ ලබාගත් මිනිස් ජීවිතය, මේ වටිනා මිනිස් ජීවිතය තව මොහොතක් හෝ නිකරුණේ ප්‍රමාද වෙන්නට නොදී මේ මිත්‍යා සංකල්ප තුල, සතර විපල්යාස තුල ගෙවෙන ලබුකබල් වැනි හිස් ජීවිතය අර්ථවත් ජීවිතයක් බවට පත් කරගන්න අපට පැවරිච්ච වගකීම, අපි ඒ ආකාරයෙන් ඉටු කරගන්න වෙනවා. ඒ ටික වෙන කෙනෙකුට කරන්න බෑ. ඒක කවුරුවත් කරලා දෙන්නේ නෑ. හරියට දැන් බඩගින්නේ පිපාසිතව දුකසේ ඉන්න කෙනෙකුට පිඟානට බෙදලා ප්‍රණීත ආහාරයක් අතට දුන්නා වගේ. දැන් ඒක අතේ තියාගෙන බඩගින්නත් පිපාසයක් තියෙනවා. ඒත් ඒක අතේ තියාගෙන ඒක භුක්ති නොවිඳිනවා නම් ඒක ලොකු අවාසනාවක්, ලොකු අභාග්‍යයක්. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අතට බෙදලා දුන්නා වගේ කලයුත්ත කුමක්ද කියලා හොඳින් නිර්වචනය කරලා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි ටිකක් ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට හැරෙන්න ඕන. අතට වැටෙනකන්, ඔඩොක්කුවට වැටෙනකන් එන්නේ නැතුව හොයන්න ඕන. මොකද හොයාගන්න බැරි වුණොත් ඒ අලාභය තනිවමයි තමන්ටමයි විඳින්න වෙන්නේ. ඒකට ඒ විපාකයේ විඳින්න සහායකයෙක් ඉන්නේ නැහැ. මට කවුරුවත් කියලා දුන්නේ නැණි අපරාධෙනි කියලා කාටවත් චෝදනා කරන්න බෑ. තම තමන් දැනගන්න ඕන තම තමන්ට අවශ්‍යතාවය හොයාගන්න, හඳුනගන්න. එනිසා අපි ටිකක් හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්නට සූදානම් මොහොතේ ආනන්ද හාමුදුරුවෝ දොර උළුවස්සේ ඉල්ලිලා බොහොම දුකසේ හඬනවා වැළපෙනවා. අපි අනාතයි, අපි අසරණයි, අදින් පස්සේ අපට ශාස්ත්‍රවරයෙක් නැතුව යනවා කියලා, අපට මඟ පෙන්වන්නෙක් නැතුව යනවා කියලා බුදුහාමුදුරුවන්ට මේ හඬ ඇහිලා ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා අහනවා. ආනන්ද, නුඹලාට මම නැති වුණා කියලා ශාස්ත්‍රවරයා නැති වුණා වෙන්නේ නැහැ. ශාස්ත්‍රවරයා ජීවමානව වැඩයි. මම නෙමෙයි නුඹලාගේ ශාස්ත්‍රවරයා. ඇත්තටම නම් මම බුදු වෙච්ච මුල් සති කීපය තුලදීම මමත් මගේ ශාස්ත්‍රවරයා බවට පත් කරගත්ත තථාගත ධර්මයේ. එනිසා මගේ ශාස්ත්‍රවරයා ධර්මයේ. එනිසා ශාස්ත්‍රවරයා ධර්මයේ. ඒ ධර්මයේ නැමැති ශාස්ත්‍රවරයා මම නැති වුණා කියලා නැති වෙන්නේ නෑ. ඒ ශාස්ත්‍රවරයලුව ජීවමානව වැඩ සිටින තාක්කල් ලෝකය රහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ. උන්වහන්සේ තවදුරටත් ඒ අදහස පැහැදිලි කළ තැනක් තියෙනවා. මේ ශාස්ත්‍රවරයා, මේ ධර්මය කවදාහරි නැති කරනවා නම් නැති කරන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු නම් නෙමෙයි. අන්‍ය ශාසනයක අයත් නොවෙන්න පුළුවන්. කැලේ නසන්නේ කැලේම ගහක් කියලා තියෙනවා. ඒ වගේ මේ ශාසනය, මේ ශාස්ත්‍රවරයා නසන්නේ මේ ශාසනයේම ඉන්න ශ්‍රාවකයෝ. මේ ශාස්ත්‍රවරයාව නසන්නේ මේ ශාසනයේම ඉන්න සිවණ පිරිස. ඒ ශාස්ත්‍රවරයා ජීවමාන කිරීම හෝ පිරිනිවීම සිද්ධ වෙන්නේ අපේ ක්‍රියාකාරකම් මත. අපි ඒ ශාස්ත්‍රවරයාව ජීවමාන කරනවා කියන්නේ අපි ඒ ධර්මයේ යෙදෙනවා, ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂයට ගන්නවා. එතකොටයි ධර්මයේ ජීවමාන වෙන්නේ. අපි තමයි ශාස්ත්‍රවරයා මරා දාන්නේ, ශාස්ත්‍රවරයා පිරිනිවීමට පත් කරන්නේ අපි. එනිසා තවත් කල්ප ගණනකට, තවත් වසර දහස් ගණනකට ශාස්ත්‍රවරයා ජීවමාන කරවීමේ ඉදිරි පරමුර්ථ ජීවමාන ශාස්ත්‍රවරයා දායාද කිරීමේ වගකීම අපට පැවරිලා තියෙනවා. අපි තාම අනාතනේ අසරණනේ. ශාස්ත්‍රවරයා තාමත් ජීවමාන වෙලයි. හැබැයි ශාස්ත්‍රවරයා ජේතවනාරාමේ වැඩ හිටියා, ජේතවනාරාමේට අල්ලපුවත් හිටියා, ශාස්ත්‍රවරයා බලන්න යන්නේ නැත්නම්, ශාස්ත්‍රවරයා දකින්න යන්නේ නැත්නම්, ශාස්ත්‍රවරයා කවුද කියලා විමසන්නේ නැත්නම් අල්ලපු වැටේ හිටියා බලක් නැහැ. අපිත් සමහර වෙලාවට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ආරාමයට අල්ලපුවත් ඉන්න අය වගේ. අපිත් ශාස්ත්‍රවරයා ගැන හොයනවා මදි. අපි ශාස්ත්‍රවරයා ගැන දන්නේ නැහැ. අපි ශාස්ත්‍රවරයා කිව්වා කියලා හිතාගෙන කරන දේවල් සමහර වෙලාවට ශාස්ත්‍රවරයා අගය කරපු දේවල් නෙමෙයි, අනුමත කළ දේ නෙමෙයි, ප්‍රශංසා කළ දේ නෙමෙයි. එනිසා අපිට ශාස්ත්‍රවරයා පෙන්නපු මඟ පෙන්වීම කුමක්ද කියන විමසීම. ඉක්මනින් කරගන්න ශාස්ත්‍රූවරයා වෙතට යන්න වෙනවා. ධර්මයේ යම් විදියකින්ද කියා ඇත්තේ ඒ විදියෙන් අහන්න වෙනවා. ඉතින් අද තියෙන ලොකුම අභාග්‍ය අවාසනාව තමයි අපි ඒ ධර්මයේ ශාස්ත්‍රූවරයා ගැන විමස ගන්න යන්නේ කල්යාණ මිත්‍රයෝ ළඟට. ඒ කල්යාණ මිත්‍රයෝ කියන අයගෙනුත් අපට හැබෑ ශාස්ත්‍රූවරයාව පෙන්නලා නැහැ. සැබෑ ශාස්ත්‍රූවරයා දකින මඟ කියලා නැහැ. අද අසත්පුරුෂ ආශ්‍රය වගේම සත්පුරුෂයි කියන ආශ්‍රය පිළිබඳවත් ටිකක් දෙවරක් හිතන්න වෙලා තියෙනවා. මේ නිවනමයි, මේකමයි නිවන් දකින මඟ, මේ මගමයි කියලා පොළොවේ පය ගහලා නොයෙක් තර්ක විතර්ක ඉදිරිපත් කරලා කරන මඟ පෙන්වීම පවා ශාස්ත්‍රූවරයා වසා දමන, ශාස්ත්‍රූවරයාගෙන් අපව ඉවත් කරන මඟ දැක්වීම බවට පත් වෙනවා. ඒ නිසා අපට සත්පුරුෂාශ්‍රයෙන් නෙමෙයි, සත්පුරුෂාශ්‍රය ගැන ටිකක් ප්‍රවේශම් වෙන්න වෙලා තියෙනවා. මොකද මේ බොහෝ අය මොනවා හරි දෙයක් කරනවා. ඒ කරන දේ මොකද්ද කියලා අහනකොට කියවෙනකොට තේරෙනවා මේ අය තාම ශාස්ත්‍රූවරයා ළඟට ගිහිල්ලා නැහැ කියලා. ශාස්ත්‍රූවරයා හමු වෙලා නැහැ කියලා තේරෙනවා පේනවා. ඒ නිසා අපි ටිකක් ලෝකේ කාටවත් චෝදනා කරන්න බෑ, අපවාද නගන්න බෑ, මා පිළිබඳව තීරණේ මම විසින් ගත යුතු වෙනවා. තව කෙනෙකු මාව සත්‍ය කරා රැගෙන යාවි කියලා අනුන් මත තැබූ විශ්වාසය පසෙකට දාලා මා විසින් සත්‍ය කරා යා යුතුයි, මා විසින් සත්‍ය අසත්‍ය විමසිය යුතුයි කියන තැනක පිහිටන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ඒ සත්‍ය සොයාගෙන යන කෙනෙකුට කළ මඟ පෙන්වීම මොනවද, කළ දේශනාවන් මොනවද කියලා අපි ටිකක් හොයලා බැලුවොත් ඒ සඳහාද බුදුරජාණන් වහන්සේ අඩුවක් නැතුව මග අපට කියලා දීලා තියෙනවා. උන්වහන්සේ ජීවමානව වැඩ සිටි අවදීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග වූ සංවාදයක් කියවෙනවා. මේ ධර්මයේ චිර පැවැත්ම පිළිබඳව එහිදී උන්වහන්සේ මහා කාශ්‍යප හිමියන්ට පැහැදිලි කරනවා, ලෝකයේ රත්තරන්ම තියෙනකම්, ලෝකයේ රත්තරන්ම තියෙනකම් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ, රත්තරන් විතරයි තියෙන්නේ. හැබැයි කාශ්‍යපය අනාගතේ රත්තරණු රත්තරන් වගේම දිලිසෙන දේවලුත් ලෝකේ නිර්මාණය වෙනවා. රත්තරන් නොවන හෙත් රත්තරන් වගේම දිලිසෙන දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. අන්න එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එකක් රත්තරන්, එකක් රත්තරන් නෙවෙයි. රත්තරන් වල වටිනාකම අරගෙනේ දෙකම දිලිසෙන නිසා අන්න එදාට ලෝකයේ පිරිසක් රැවටෙනවා, මුලා වෙනවා. බැලූ බැල්මට දෙකම දිලිසෙන නිසා. ඒ වගේ මේ සද්ධර්මයේම පවතින තාක්කල් ලෝකේ කවුලුවත් රැවටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. හැබැයි කාශ්‍යපේනි අනාගතේ ධර්මයේ වගේම මේ දහම් පද යොදාගෙන සූත්‍ර පාඨ යොදාගෙන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේ බෝධිපාක්ෂික ධර්ම මේ වචන යොදාගෙන ධර්මයේ වගේ දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. දැන් අඳුනගන්න බෑ ධර්මයේ අධර්මයේ. දෙකම එක වගේ. අහගෙන ඉන්නකොට ඒ එතන චතුරාර්ය සත්‍ය කියවෙනවා. පටිච්ච සමුප්පාදයත් කියනවා. සතර සම්‍යප්පදං වීරියත් කියනවා. සතර සතිපට්ඨානයත් කියනවා. සතර සම්‍යප්පදං වීරිය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග ගැන කතා වෙනවා. හැබැයි ඒක ධර්මයේ වගේ එකක්. එදාට ලෝකයා දෙවියන් සහිත ලෝකයක්. මිනිස්සු විතරක් නෙමෙයි. දෙවියන් සහිත ලෝකයා මුලාවටපත් වෙනවා. අන්න එදා ඒ බුදුවැසින් දැක වදාළ ඒ අවධිය තමයි දැන් උදා වෙලා තියෙන්නේ. රත්තරන් වගේම දේවල් ලෝකෙ නිර්මාණය වෙලා. දිලිසෙන දේවල් තියෙනවා. හැබැයි අපට කියමනක් ඇවිල්ලා තියෙනවා සිංහල භාෂාවේ. දිලිසෙන සියල් රත්තරන් නොවේ කියලා. හැබැයි තාම ඇවිල්ලා නැහැ. කියන ඇහෙන සියල්ල ධර්මය නොවේ කියලා. එහෙම කියමනකුත් දැන් එන්න වටිනවා. කියන අහන හැම දෙයක්ම ධර්මය නම් නොවේ. එනිසා දැන් අපිට අපි ඉක්මන් නොවුනොත් දිලිසෙන සියල්ල රත්තරන් නොවේ නම් අපි රත්තරන් කියලා හිතාගෙන ඉන්න දේ ඇත්තටම රත්තරන්ද කියලා හඳුනා ගන්න උත්සාහ නොකළොත් අපි වංචනිකයෙකුගේ මුලාවට හසු වෙන්න පුළුවන්. නොවටිනා දෙයක් රත්තරන් කියලා හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ධර්මය කියලා හිතාගෙන අධර්මයක් වැළඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ධර්ම මාර්ගය කියලා හිතාගෙන අධර්ම මාර්ගයක්ම භාවිත කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඒක ධර්මයේද අධර්මයේද රත්තරන්ද රත්තරන් නොවන දෙයක්ද කියලා විමසා බැලීම මටම බැවරෙනවා. වෙන කවුද ඒක කරලා දෙන්නේ? ඒ නිසා තම තමන්ටම පැවරච්ච වගේ තියෙනවා. ඇයි ඒ ගැන උනන්දු නොවුනොත් අලාභේ කාටද? වෙන කාටවත් නෙමෙයි. තමන්ටම. ඒ නිසා අප්‍රමාදීව කළ යුත්ත කරන්න වෙනවා. කළ යුත්ත කරන්න වෙනවා. එහෙම නොකළොත් අපි මේ ක්ෂණයක් තියෙන මේ ජීවිතේ මේ වාසනාවන්ත මේ මොහොත අන්ධයාගේ ඇඳුම වගේ එකක් අපි ඇඳගෙන මේ වටිනාම දේ මන ළඟයි තියෙන්නේ කියලා හිතාගෙන හරිම දේ මන ළඟයි තියෙන්නේ හරිම දේ මමයි කියන්නේ හරිම දේ මමයි වඩන්නේ කියලා හිත හිතා හිටියොත් ඒක ඇත්තක් නොවුණු අන්ධය රැවටුණා වගේ. අන්ධයාගේ ඇස්සෝපත් කරන්න නම් වෛද්‍යවරයෙක් හිටියා. හැබැයි අපේ ඇස්සෝපත් කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු ඒ අන්ධභාවයේ තුලම ඒ මිත්‍යාව තුලම අපට මිය යන්න වෙනවා. ඒ මිය යාම අපට ලැබිච්ච බොහෝ දේ මේ ජීවිතේ ලබන්න තිබිච්ච හැම සැපතක්ම අහිමි කර ගැනීමක්ම වෙනවා. එනිසා අපට විමසන්න වේවි මේ ජීවිතය තුළ කළ යුත්ත පිළිබඳව. කොතනින්ද අපි ඒ ටික පටන් ගන්න කියලා. කොහොමද අපි ඒ ගැන විමසන්න කියලා. එනිසා අපි මෙතෙක් කාලයක් කවුරු හරි කියපු දේවල් කළා. එක තැනකින් අපි එකක් අහගත්තා. ඒක අහගෙන ඒක හරි තමයි. ඔන්න ඒක වඩනවා, ඒක භාවිතා කරනවා. තව ටික දවසකින් තව කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙමෙයි මෙහිමයි. එතකොට හිතනවා ඒකත් ඇත්ත තමයි. ඊළඟට අරක අතහැර දාලා ඒක භාවිත කරනවා. තව නොබෝ දිනකින් තව කෙනෙක් මුණ ගිහිලා නෑ නෑ ඒවා වැරදි, මෙන්න මෙහිමයි ඒක කරන්නේ කියලා කිව්වහම අපි ඒකත් අතහැරලා තව එකක් කරගන්නවා. දැන් බලන්න මේ එක එක අතහැරලා තව එක එක ගන්නවා කියන තැනම තියෙනවා අපිට හරිදී හම්බ වෙලා නැහැ කියන එක. හරියටම හරිදී හම්බ වුණා නම් ඒක අතහැරලා තව හරිදයක් ගන්න හම්බ වෙන්නේ කියන්නේ. ඒක හරි නිසා. ඒක වැරදි නිසා අතහරින්න වෙන්නේ. ඒ නිසා අපි යන තැනදී නිවන පිණිස නිවන් මඟ හැටියට අපට කියා දුන්නු දේ පරස්පරයි. එක්කෙනෙක් කියා දුන් දේට වඩා හිම් පිටින් වෙනස් වුණා තව තැනකට. ඒ නිසා දැන් අපි මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන ඇත්ත කියන්නේ දෙකක් නෙවෙයි. ඇත්ත කියන්නේ එකකට. ඇත්ත කියන්නේ එකක්. තැනින් තැනට යනකොට වෙනස් වෙන්න බෑ. ඒ එකක් වූ සත්‍ය සොයන්න වෙන්නේ. එනිසා මම ඒ සඳහා කාවද උදව් කරගන්නේ? මම උදව් කරගන්න යන තැනත් ඒ පිහිටමට නොලැබෙනවා නම්, නොලැබී ගොස් ඇති බවක් පේනවා නම්, තවදුරටත් තව කෙනෙකු ගැන විශ්වාස කිරීම මිත්‍යාවක්ම වෙනවා. අත්තාහි අත්තනෝ නාතු, තමන්ට තමා හැර වෙන කාගේ පිහිටක්? තමා හිසට තමා අතමය සෙවනැල්ල. තමන්මයි තමන්ට පිහිට කරු. තමන්මයි තමන්ට පිහිට කරගන්න වෙන්නේ. ඒ නිසා තමන් දැන් පටන් ගන්න ඕන සත්‍ය සොයා යන දාර්ශනිකයෙක් වෙන්න. බෝධිසත්වයන් වහන්සේ සත්‍ය සොයාගෙන ගියා. බුදු වෙන අවදී බුදු වෙන ආත්ම භාවයේ විවිධ ශාස්ත්‍රවරු වෙන වෙතට උන්වහන්සේ වැඩම කළා. එයින් අපට කියවෙන්නේ ආලාර කාලාමුද්දකාරාම පුත්ත වැනි ශාස්ත්‍රවරු කීප පලක් ගැන අපේ බෝසත් චරිතේ. මහායාන බෝධිසත්ව චරිතය ගැන කියවුවොත් ඊට වඩා හුඟක් අය ළඟට උන්වහන්සේ ගිහිලා තියෙනවා. ඒක සත්‍යයක් වෙන්න පුළුවන් උන්වහන්සේ එදා ලෝකේ පිළිගත්ත ශාස්ත්‍රවරු හැටියට පෙනී හිටපු කවුරු ළඟටත් ගිහිල්ලා විමසුවා. හැබැයි උන්වහන්සේ නිකම්ම ශාස්ත්‍රවරු ළඟට ගියා නෙමෙයි. උන්වහන්සේ ගියේ උන්වහන්සේ මිම්මක් හදාගෙන ඒ මිම්මට ගැළපෙන දෙයක් හොයාගෙන ගියේ. ප්‍රශ්නේ උන්වහන්සේ හදාගෙන ගියේ. ඒ ප්‍රශ්නයට උත්තර හොයාගෙනයි උන්වහන්සේ ගියේ. එනිසා උන්වහන්සේට කවුරුවත් ළඟ නතර වෙන්න උනුනේ. හැමෝම අත්හැර 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 යන්න පුළුවන් වුණා. ඒ අයගේ දේ අහගත්තා. ඒ දේ භාවිතා කළා, වැඩුවා. ඒ දේ ප්‍රත්‍යක්ෂයට පැමුණුණා. තමන්ගේ මින්මට ගැලපෙන්නේ. තමන්ගේ ප්‍රශ්නයට උත්තර එතන නැහැ. එනිසා මිදුණා. ඉවත්තු ගියා. එනිසා ඔබ ඒ සත්‍ය සොයාගෙන යනකොට මින්මක් හදාගන්න ඕන. ඒ මින්මට ගැලපෙන එකක් හොයන්න. ප්‍රශ්නේ හදාගන්න ඕන. ඒ ප්‍රශ්නෙටයි උත්තර හොයන්න ඕන. කවුරු හරි කියන දෙයක් වැදගෙන අහගෙන ඉන්න නෙවෙයි. තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රශ්නෙට උත්තරේ අහගන්න ඕන. එතනටයි අපි අප්‍රමාදී වෙන්න ඕන. බෝධිසත්වයන් වහන්සේ නම් රජ ගෙදර ඉඳලම පිටවෙලා ගියේ ප්‍රශ්නයක් හදාගෙන. ඒකට උත්තර හොයාගෙන. ජරා ව්‍යාධි මරණ. ජරාවටපත් වෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති, මැරෙන්නේ නැති තැනක් හොයාගෙන ගියේ. එනිසා උන්වහන්සේ ගියේ හැම තැනකම ඇහුවා, ශ්‍රවණය කළා, ඒක භාවිතා කළා. බැලුවා එතන ඔය කියන තැන ජාති ජරා ව්‍යාධි මරණේ නැද්ද කියලා. බලන බලන තැන ඒ හැම තැනකම ජරා ව්‍යාධි මරණේ පේනවනම්, ශෝක පරිදේව දුක් දුම්නස් ඉතුරු වෙලා නම්, එහෙනම් මේ හරි තැන නෙමේ, හරි දේ නෙමේ. නිසා උන්වහන්සේ අතහැරලා ගියා. ශාස්ත්‍රවරු අතහැරියා. ඉතින් ඔබට එහෙම හොයාගෙන යන්න වේවි. එහෙම සොයාගෙන යන්න පටන් ගත්තොත් තමයි හම්බ වෙන්නේ. නිකන් ප්‍රශ්නයක් නැතුව අසංගත යුත්තේ මෙන්න මේ ටිකයි කියන සීමාවක් නැතුව ගියොත් ඔවුන් කියන ඕනම දෙයක් අහගෙන ඉන්න වෙනවා. එහෙයි කියලා සාදු කියලා පිළිගන්නත් වෙයි. ඒ තමන්ට ඕන දේ නෙමෙයි තමන්ට ලැබිලා තියෙන්නේ. එනිසා අපි වෙළඳපළට යනකොට අපි නිකම්ම යනව නෙමෙයි. මිලදී ගත යුත්තේ මොනවද කියලා තීරණය කරගෙන යනවා. වෙළඳපළට ගියාම ඔක්කොම තියෙන්නේ මිනිස් පරිභෝගය සඳහා අවශ්‍ය දේ තමයි. ඇත්ත. ඔක්කොම මිනිස් අවශ්‍යතා. හැබැයි මට ඒ ඔක්කොම අවශ්‍ය නැහැ. අවශ්‍යතා තිබුණත් මට මිලදී ගන්න පුළුවන් කමක්. එනිසා ඒ අවශ්‍යතා අතරින් මම තෝරගෙන තියෙන ප්‍රමුඛතා ලේඛනය. මෙන්න මේවා තමයි අත්‍යවශ්‍ය. එතකොට මම අවශ්‍ය දේ අත්‍යවශ්‍ය අවශ්‍යතා අතරින් අත්‍යවශ්‍ය ටික තමයි මගේ මල්ලට දාගන්නේ. ඒක මට දරන්න පුළුවන් ප්‍රමාණය වෙන්න පුළුවන්. මට මිලදී ගැනීමේ හැකියාව විචර වෙන්න පුළුවන්. මට අවශ්‍ය ප්‍රමාණය ඒක වෙන්න පුළුවන්. අවශ්‍ය දේ ඒ වෙන්න පුළුවන්. ඒ වගේ අපි ධර්මයේ හොයාගෙන යනකොට තමන්ට අවශ්‍ය මොකද්ද, කොතනට උත්තරයක්ද කියන ප්‍රශ්නේ හදාගත්තේ නැතු මුදලාලි දෙන දෙයක් බාර ගන්න මල්ලට දාගන්න. එනිසා අපි මුදලාලි දෙන දේ මල්ලට දාගන්න නෙමෙයි, අපට අවශ්‍ය දේ මල්ලට දාගන්න නම් අපට තියෙන්න ඕන ලේඛනය අත්‍යවශ්‍ය මොකද්ද. එහෙනම් මේ ක්ෂණය තුල, මේ මොහොත තුල කුමක්ද කළ යුත්තේ, කිනම් ප්‍රශ්නයකටද පිළියම් සෙවිය යුත්තේ කියන අදහස නිවැරදි කරගන්න. අන්න ඒ වෙනුවෙන් වෙහෙසෙන්න, ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, ඒ වෙනුවෙන් යමක් හොයන්න. එතකොට ඔබ නොදනුවත්වම වාප්‍රමාදී වේවි. කලයුත්ත කරන්නෙක් වේවි. සෙවිය යුත්ත සවන්නෙක් වේවි. විමසිය යුත්ත විමසන්නෙක් වේවි. දැකිය යුත්ත දකින්නෙක් වේවි. ඉතින් එබඳු තැනකට පිවිසෙන්නට ඔබට අවශ්‍ය විමර්ශන ඥානය, විමර්ශන බුද්ධිය අවදි වේවා. මේ මොහොත ජයගෙන ලෞතුරු සුවයෙන් සැනසෙන්න භාග්‍යවන්තයෝ වාසනාවන්තයෝ වෙත්වා කියලා අදත් අපි මේ මොහොතේ රැස් කර මේ උදාර කුසල පුණ්‍ය සම්පත්තිය මතු බුදු වෙනවාක් සනසන මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් පින් කැමති සියලු දිව්‍ය රාජ සමූහයාටත් අත්පත් වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. නිවනින් සැනසෙත්වා යේ සාදු කියලා. ඒ වගේම විශේෂයෙන් අද මේ මොහොතේ කළ මේ අනුශාසනා විදායකත්වය කුමුදු සෙනවිරත්න මහත්මිය විසින් දරන්නේ මෙත වසරකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුණු එක්කිවිපති ප්‍රේමා සෙනවිරත්න ආදරණීය මාතාව සිහිපත් කරගෙන ඉතින් ඒ මෑණියනුත් ඒ පියාණනුත් අපේ රටට ඉතාමත්ම හිතයිසීව බොහොම වැඩ ඇති දේ කළ මවෙක්තිය. ඉතින් ඒ අම්ම තාත්තගේ උදාර ගුණ, ඒ අම්ම තාත්තගේ උදාරතර හැකියාවක් ගෞරවයෙන් සිහිපත් කරමින් හේමරත්න හාමුදුරුව මතක් කළා. ගෞරවයෙන් ඒ හැකියාවන් ඒ දක්ෂතාවයන් මතකයට නගමින් ඒ මව් ගුණය පිය ගුණය සිහියට නගමින් පසුගියදා තම නිවස තුළ උතුම් පින්කම් සිද්ධ කරලා අදත් මේ වෙලාවේදී ධර්ම දානමේ පින මේ හැම දෙනාට ලෝකයට බෙදා හදා දෙමින් අත්පත් කරගත් මේ උතුම් කුසලය උතුම් පින මීට වසරකට ඉහතදී භාවයට පත්වන්නට යෙදුණු ප්‍රේමාසන විරත්න ඒ මෑණියන් වහන්සේට, ඊට පෙර මිය පරලෝකීය දයාබර පියාණන් වහන්සේට මේ පින්නත්පත් වේවා. සසර ජීවිත සුවපත් වේවා. දුප්පිරි සසර ගමන නිම වේවා. සත්‍ය ධර්මය අවබෝධයට කල්යාණ මිත්‍ර ඇසුර ලැබීමෙන් ධම්මග හඳුනාගෙන ලෞතුරු මග ඵල නිවෙනින් සැනසෙන්න මේ ගෞතම ශාසනය තුලදීම භාග්‍ය වාසනාව ඒ දෙපළට ලැබේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්මය දේශනා කරවන්නට දායකත්වයේ ධර්මයෙන් කටයුතු කළ කුමුදු සෙනවිරත්න මහත්මිය මහත්මා ආදූපුට ඇති කවුලේ ජීවත්ව වාසය කරන හැමටත් ධර්ම ශ්‍රවණය කළ මේ හැම දෙනාටත් ඇති වැඩිපුර දෙමාපිය දූ දරු පවුල් වල හැමටත් ගෞරවණීය හාමුදුරුවන් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයේ කුසල බලයේ තුමරුවන්ගේ අනුභවයේ ආශිර්වාදයේ කරණ කොටගෙන පින් අනුමෝදන් වූ මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇති දෙවියන්ගේ ආශිර්වාදයෙන් දුරුසමාන අදුරුසමාන උදුරු භාදක දුරු වේවා. ත්‍රාන්තරාවන් මගහැරේවා. නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියලු සහනය සැනසිල්ල උදාවේ. මේ ගෞතම බුදු සසුනේම ඒ උතුම් ලෞතුරු අරමුණු සාත්සාත් කරගන්නට මගඵල නිවනින් සැනසෙන්නට ඒ මේ අපි හැම දෙනාටම මේ පිනද හේතු වාසනා වේවායි සසර සරණාතුරු දිලෝ ශාන්තිය රැකවරණේ සැලසේවා. සතර අපාය ආදී දුකකට සාපපාස ආදී දුකකට දුෂ්ට දුරු ජන ඇසුරුකට පත්නු වේවා. සත්පුරුෂ ඇසුරම ලැබේවා. ඒ උතුම් ඇසුරින් දහම් මග ඇසේවා. ඒ දහම් මග හඳුනාගෙන ලෞතුරු මග ඵල නිවනින් සැනසෙන අපි හැමට භාග්‍ය වාසනාව සැලසේවා. අභිවාදන සීලස.